අන්නහ ගායකාශක නදීකාශක අනිත් එක නම උරුවේකාශක. එතන කී දෙනෙක් හිටියද? 1000ක් හිටියා නේ පිරිස. එක්කෙනෙකුට 500යි, තව කෙනෙකුට 300යි, තව කෙනෙකුට 200යි.
250යි.
500යි, 250යි. හරි. කොහොමද කීයක් කර හිටියද? මෙතන 100ක්වත් නෑ, 50ක්වත් නෑ. 200ක් විතර ගිහිනකොට කොහොම පිළිගත් ඉන්නේ? ඒගොල්ලෝ ඔක්කොම බහවනා කරා. ඒගොල්ලෝ මේ මාසෙකට දවසක් ඇවිල්ලා නෙමෙයි, නැවතිලාම ඉඳන් බහවනා කරපුවේ නේද? එතකොට ඒගොල්ලන්ගේ පොඩිම එක්කෙනා නදී කාශ්‍යපට ඉරුදි බල තිබුණා. අර මහා දරුණු නාගයෙක් දමණය කරගෙන හිටියේ නේද? එතකොට ඒගොල්ලෝ බහවනා නොකරපුවාද? නෑ, ගොඩාක් බහවනා කරලා පුතු දිනු කරපුවා. ඊළඟ ආර කාලාමන උත්තර භාවනා කරලා ධ්‍යාන වඩපුවා නේද? ඒගොල්ලන්ට හැබැයි සෝවාන් වෙන්න බැරි වුණා.
ඒගොල්ලෝ තාම ඉන්නේ ඉතින් අපි අක්කනිකා බමුණෝ වල.
ඒ සාස්තුල් දැන් බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම අහපු අය අවබෝධ කරගන්න නේද? එතකොට අපි භාවනා කරනකොට හොයාගන්න වෙනවා අපි වඩන්නේ ඒගොල්ලෝ කරපු භාවනාවද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාවනාවද නේද? දැන් අපි ආනාපාන සතිය වඩනවා නේද? වඩනවා නේද? ආනාපාන සතිය කරනවා. කොහොමද කරන්නේ? හුස්ම දිහා
ගන්න පල්ලේ ආවා. හුස්ම උඩට ගන්න පල්ලේ
ආවා. ඔව් දැන් සිහියෙන්ම හුස්ම ඉඳ ගන්න, සිහියෙන්ම හුස්ම පහළට. නේද? අනේ බුදුරජාණන් වහන්සේ එක සැරයක් මේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න තැනකට ඇවිල්ලා අහනවා, ඔයගොල්ලෝ ආනාපාන සතිය වඩනවාද? හර හාමුදුරුවන්ගෙන් අහන. එතකොට ඒ හාමුදුරුවරු උත්තර දෙනවා, ඔව් භාග්‍යවතුන් වහන්සේ අපි ආනාපානසති බොහෝ කොට වඩනවා. ඒ සැරේ අහන කොහොමද ඔයගොල්ලෝ ආනාපානසතිය වඩන්නේ කියලා. එතකොට එතන ඉන්න එක ස්වාමීන් වහන්සේ නම අරිට්ඨ ස්වාමීන් වහන්සේ කියලා ඒ වුණාන්සේ උත්තර දෙනවා. අපිට ඉන්නේ අරිට්ඨ සූත්‍රය. මම කියන්නේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර. අරිට්ඨ සූත්‍රය කියන්නේ අරිට්ඨ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපි කාමයන්ගෙන් වෙන්ව, ද්වේෂයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති. සිහියෙන්ම හුස්ම ගන්නවා, සිහියෙන්ම හුස්ම පහළ දානවා. කවුද මේ උත්තර දෙන්නේ? අරිට්ඨ ස්වාමීන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ. හරි. අපි කාමයන්ගෙන් වෙන, අකුසලයන්ගෙන් වෙන, සිහියෙන්ම හුස්ම ඉහළ ගන්නවා, සිහියෙන්ම හුස්ම පහළ දානවා. සෝ සතෝ අස්ස සති, සෝ සතෝ පස්සති. බුදුරජාණන් වහන්සේ එතකොට කියනවා, අරිට්ඨ එහෙම වඩන ආනාපාන සතියකුත් තියෙනවා, නැහැ කියන්නේ නැහැ. ඒක එපා කියන්නේ. අහ වඩන ආනාපාන සතියක් තියෙනවා, නැහැ කියන්නේ නැහැ. හැබැයි මේ ශාසනයේ මේ මඟඵල ලබන්න ආනාපාන සතිය වඩන්නේ නම් මෙන්න මෙහෙමයි කියලා ඊට පස්සේ විස්තර කරනවා. හරි, ඒක තමයි කිව්වේ. දැන් අපි භාවනා කරනවා කියලා හුස්ම දිහා බලන් ඉන්නවා නේද? සිහියෙන්ම හුස්ම ඉහළ යනවා, හුස්ම පහළ යනවා. හොඳට සිහිය පිහිටවනවා. ටිකක් වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? හිත දුවනකොට ආයෙ ආයෙ ගිනකොට දැන් හුස්මටම සිහිය පිහිටනවා නේද? ඊළඟට මොකද වෙන්නේ? හුස්මට කරුකාර කියනවා භාවනා කරන හුස්ම සියුම් වෙලා යනවා නේ භාවනා කරන්නේ නැතකොට නෑ සමහර විට හුස්ම නොදැනී යන්නත් පුළුවන් සියුම් වෙලා ගිහිල්ලා මොකොත් නොදැනී ඉන්න පුළුවන් එහෙනම් තරපට ඉතින් මේවා සාමාන්‍යයෙන් ආනාපාන සතිය වඩන කෙනෙක් අත්දකින දේවල්. පැය භාගයක් විතර ඉන්න පුළුවන් වෙනකොට හුස්ම සියුම් වෙලා ගිහින් නදනී යන ගානකට වෙන්න පුළුවන්. ඊට පස්සේ පාවෙවි වගේ ඉන්නත් පුළුවන්. කය දැනෙන්නේ නැතුව ගිහින්. හන්ද හරි ආසයි ඒක ඉන්න. දැන් වැඩි තියෙන්නේ ඒක භාවනා කරනකොට බොහොම ඉහළ දෙයක්. භාවනා කරලාම ගන්නවා නම් අධ්‍යක්ෂ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඊළඟට අපි කරන්න ඕන අතන චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාද? පටිච්ච සමුප්පාදය දැක්කද? නේද? කියන දේවල් සතර සතිපට්ඨානෙ වැඩුණාද? බුදුරජාණන් වහන්සේ දැන් ආනාපාන සතිය වැඩෙන හැටි විස්තර කරද්දී කියනවා කතම් භාවිතා ඥානාපාන සති කෙසේ භාවිතා කළොත්ද මේ ආනාපාන සතිය චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණෙති සතර සතිපට්ඨානේ පරිපූර්ණ වෙයි කොහොමද වැඩෙන ආනාපාන සතියෙන්ද සතර සතිපට්ඨාන සම්පූර්ණ වෙන්නේ ඊළඟට කොහොමද වඩන ඒ සතර සතිපට්ඨානෙන්ද පරිපූර්ණ වෙන සතර සතිපට්ඨානෙන්ද සත්‍ය බොජ්ජංග වැඩෙන්නේ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ කියලා මේක විස්තර කරගෙන යන එතකොට අපි නිකම් ආනාපාන සතිය වැඩුවොත් අර අනිත්‍ය වඩපු ආනාපාන සතිය තමයි වඩන්නේ ආහාර කාලාංග උත්තරාම පුත්තල වැඩුණේ ආනාපාන සතිය නේ ඉතින් ඒක වඩලා හොඳට ධානය වඩලා සමාධිගත වෙලා ඉන්නවා හඳ සයල්ලුවක් දැනෙනවා ඉතින් ඒගොල්ලොත් හිතන් හිටියේ අපි නිවන් දැකලා කියලා නේද දැන් අපි ගිහින් එතන නවතින්න බැයිද එහෙම කෙරුවෝ හැබැයි දාන නොකරනවට වඩා ඒ කරන එක වටිනවා. ඒකත් මතක තියාගන්න. හොඳ. අපගානේ ඒගොල්ලෝ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල ගිහින් උපදින්. අපි සමහර වෙලාවට උගත නොකර සතර පායේ තමයි යනවා. දැන් ඒක හොයා ගන්න ඕන. ඇයි එහෙම වෙන්නේ? කොහොමද ඒකෙන් ඉතර වෙන්නේ නේද? ඒකට තමයි මේ බුද්ධ දේශනාව මොකද්ද කියලා නුවණින් හොයන්නේ. දොඩ දෙන්න එන්න තමයි මම අර මුලින්ම අපි පටන් ගත්තා දුක. නේද? දුක ගැන දන්නවද? දැන් අපහු දෙන්න එන්නේ දුක කියන එක පැහැදිලි කරන්න ගිහිල්ලා තමයි මම අර තව පැත්තකින් වෙන දේවල් ටිකක් කිව්වේ මේ ආයතන වල කරන්නේ. දැන් දුක කියන එක තුන් ආකාරයකට විස්තර කරනවා. අහලා තියෙනවා. දුක්ඛ දුක්ඛ අනිත්‍යයි. අනිත්‍යකම විපරිණාම දුක්ඛ අනිත්‍යක සංඛාර දුක්ඛ 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 විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ දැන් දුක්ඛ දුක්ඛ කියන්නේ මොකක්ද දුකක් එනකොට දුක දැන් කායික වේදනාවක් එනකොට දුකයි ආදී වෙන ඉඳලා ඉඳලා අමාරු නේද එහෙම මෙහෙම රිදෙන්න ගන්නවා දුක් දුකක් තියෙනකොට දුකක් එනකොට දුකයි. ඒකට කියනවා දුක්ඛ දුක්ඛ කියලා. හරි. ඒ කායික දුක් කරන්න පුළුවන් මානසික දුක්කත් වෙන්න පුළුවන්. නේද? ඒ දේ තියෙනකොට දුක. ඊළඟට තව දුකක් තියෙනවා විපරිණාම දුක්ඛ කියලා. විපරිණාම කියන්නේ මොකක්ද? වෙනස් වෙනවා. වෙනස් වෙනකොට දුකකුත් වෙනවා අපිට. මොනවා වෙනස් වෙනකොට දුක වෙනවා? අපි ඇලුම් කරන දේවල්. ඒවත් නැති වෙනකොට දුක. නේද? දරුවෝ අකී කර වෙනකොට දුක. ඒ කැමැති දේ නැති වෙනවා. හ්ම්? දරුවන්ට අසනීප හැදෙනකොට දුක. එතකොට ඒ දුක විඳින්නේ මේ ජීවිතේ විතරද? නෑ. නෑ සංසාරේ අනන්තවත් උවිත වඩා දුක් විඳවලා තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ දරුවන්ගේ අතපය කපලා දානවා බලා ඉන්න දුක විඳින්න වෙලා තියෙනවා. අහලා දානවා බලන්න දුක විඳලා තියෙනවා. ඒ තරම් මේ සංසාරේ දිගයි. අදත් වෙනවා. දැන් මේ අපි විඳින දුක නෙමෙයි දුක. ඊට වඩා මහා දුක් අපි විඳලා තියෙනවා. ඥානතර මේ කියන කියත් ඉස්සරහටත් ඒවා එහෙමම
බලපතන
වෙන්නේ. අපි අකමැති දේවල් වෙනකොට අපිට ඒ දුක විඳින්න. මේ දරුවන්ට විතරක් නෙමෙයි අම්මලා තාත්තලාට ඒක ඒදු විඳින්න වෙයි. හ්ම්? අපි ඉඳලා. එතකොට මේ ජීවිතේ වල තියෙන හදුක් නෙමෙයි ජීවත්
කරනවා.
ඔව්. ඈ දැන් හිතුවර දැන් මේ දුක තියෙනවා මේ දුක තියෙනවා කියලා ඕවා නෙමෙයි ඒකට වඩා මහා දුක්. විඳලා තියෙනවා විඳින්න වෙනවා. අනිත් එක මේ අපි කතා කරන්නේ මානුෂ ලෝකේ දුක්නේ. රතර අපායට ගියොත් එහෙම. නේද? කොහොමද දුක් පිළිගන්නේ? නේද? රතර අපායක බලනකොට මේ ඉන්නේ සුගතිය. ඒකත් දුකයි කියනවා නම් රතර අපායෙ දුක් නේද? කොහොමද දුක් පිළිගන්නේ? නේද? මේ සුගතියත් අපිට දුකයි. මානුෂ ලෝකේ. නේද? එතකොට අපි බලමු මේ දුක්ඛ දුක්ඛ කියන එක දුකක් ලැබෙනකොට දුකයි විපරිණාම දුක්ඛ කියන්නේ අපිට සැපයි කියලා හිතන දේවල් ටිකක් තියෙනවනේ ඒවා නැති වෙනකොට දුකයි වෙනස් වෙනකොට දුකයි නේද දැන් ඔය කියපු දුක් දෙක මොනවද දුක් දෙක දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි ඔය දෙක අපි හොඳට දන්නව නේද අත්විඳිනවා නේද නෑ ඔය දුක දැනගන්න බුද්ධාගමේ වෙන්න ඕනද
නෑ
ඕන කෙනෙක් අත්විඳින ඔකට කියන්නේ මේ ලෝකේ දායක දුක හරි තුන්වෙනි එක එහෙම එකක් නෙමෙයි මගද තුන්වෙනි එක කිව්වේ සංඛාර දුක්ඛ ඒක මේ ඕනාගමක කෙනෙක් දන්න එකක් අත්විඳින එකක් නෙමෙයි සංඛාර දුක්ඛය මේ බුදු කෙනෙක් තමයි දේශනා කරන්නේ ඒක ගෝචර වෙන්නේ ප්‍රඥාවට නුවණින් දකිනවා ඒක කායට දැනෙන එකක්වත් මනසට දැනෙන එකක්වත් මේ ප්‍රඥාවට දකින්න පුළුවන් එක. මොකද්ද? සංඛාර දුක්ඛය. ඒකට ඕකට තමයි කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා. මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය තියෙන දුක්ඛ ආර්ය සත්‍ය. එතකොට දුක අවබෝධ කළොත් විතරයි මේ සංසාරයෙන් ඈතර වෙන මාර්ගයට වැටෙන්න පුළුවන්. සමාධිය. ඒ අවබෝධ කරගන්න දුක්ඛ ආර්ය සත්‍ය. මේ අපිට මේ එහෙම මෙහෙන් රිදෙනකොට දුකයි, ළඩ වෙනකොට දුකයි කියන මට්ටම නෙමෙයි. ඒක ඕන කෙනෙක් දන්නවා. ඒක පෙරණව හැසුවිරු දහමක් නෙවෙයි. උඹේ අනුසුතේ සදමේසු කියන බෑ නේද? නේද? ඔව් මේ තිරිසන් සතක් දන්නා ලෙඩ වෙනකොට දුකයි කියන. ගල් පාරක් කදුනම් දුකයි කියන. තාම නේද? එතකොට එහෙම එහෙම දහමක් තමයි බුදු කෙනෙක් පෙරණවැසු කියන ධර්මතාවයක් කවුරු දුන්නා කියන්නේ? නැහැ. ඒක මේ අවබෝධ කරපු එක තමයි සංඛාර දුකේ. ඒ දුකේ ලක්ෂණයක් තමයි හටගන්නේ දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක කියන එක. ඒක වෙලාවකට සකයි වෙලාවකට දුකයි කතාවක් නැහැ. දැන් බලන්න අපි කියන මේ දුක් ටික, මේ දුකයි දුකයි කියලා අපි කියන ටික දිව්‍ය ලෝකේ තියෙනවද? නැහැ නේද? අපිට තියෙන දුක් දිව්‍ය ලෝකේ නැහැ. බ්‍රහ්ම ලෝකෙට ගියොත් ඒ තරම්වත් නැහැ නේද? මේ ලෙඩ වෙන දුක එහෙම එහෙ නැහැ නේද? දිව්‍ය ලෝකෙත් තියෙනවා දන්නේ මේ චැනල් කරන ડોක්ටර්ස්ලා නේද? හොස්පිටල් එකේ හැම කෝපාලියෙම නේද? එහෙම නෑ ඇයි ඒගොල්ලන්ට ලෙඩ හැදෙන්නේ නැහැ? එහෙනම් ලෙඩ වෙන දුක ඒගොල්ලන්ට තියෙනවා නේද? ඒ ආයුෂ කල්ප ගණන්. ඒතකොට මේ වයසට යනවා කියන එකක් ඒගොල්ලෝ අහලවත් නැහැ නේද? එහෙනම් මේ අපි විඳින දුක් කන්න නැති වුණා විඳින දුක එහෙ නෑ නේද? එතකොට මේ කියන දුක් මනුෂ්‍ය ලෝකෙ තිබුණාට දිව්‍ය ලෝකෙ නෑ. අපි දුකයි කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකෙ ඇත්තෙම නැති වෙයි නේද? සතර ආයි ඒක නම් මීට වඩා දිගටම තියෙනවා නේද? අපිට සමහර වෙලාවට තියෙන්නේ සතර පහේ දිගටම තියෙනවා නේද? මනුස්සයලගේ සමහර වෙලාවට එනවා සමහර වෙලාවට නෑ. දිවි ලෝකේ ඇත්තෙම නෑ මගේ දිවි රත්න ලෝකෙ නේද? එතකොට මේ එහෙ දුක නෑ කියලා දුක්ඛ ආර්ය සත්‍ය නැද්ද? දුක්ඛ ආර්ය සත්‍ය තියෙනවා. මේ දුක නැති වුණාට දුක්ඛාරය සත්‍යයේ ඒ ලෝකවලට පොදුයි. තුන් ලෝකෙටම පොදුයි. මේ 31 තලයේටම පොදුයි දුක්ඛාරය සත්‍ය, සමුදය ආරය සත්‍ය, නිරෝධ ආරය සත්‍ය, මාර්ග ආරය සත්‍ය. එතනෙකුත් තේරෙනවා මේ දුක කියන එකයි දුක්ඛාරය සත්‍ය කියන එකයි දෙක. මේ අපි හිතන් ඉන්න දුක නෙමෙයි දුක්ඛාරය සත්‍ය. දුක්ඛාරය සත්‍ය කියන්නේ මේ හටගත් දුක, පැවතුණත් දුක, නැති වුණත් දුක කියන තැනින් ඒක දකින්නවා. මේක ටිකක් කෙලින් තේරුම් ගන්න අමාරුයි. අමාරුයි කියන්නේ අපි දන්න දුක නෙවෙයි. පෙර නොයසු විරු දහමන්නේ. දැන් අපි දන්න දේම කියනවා හරි ලේසි නේද? මේක මේ දුක ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය කියන එක ඊට වඩා වෙනස් දෙයක්. ඒක තමයි මේ ප්‍රඥාවකින්ම දකින්න ඕන දෙයක්. ඒකට ඒක අපි ටිකක් බලමු. දැන් ඒකට කියනවා සංඛාර දුක්ඛය කියලා. දුක්ඛ දුක්ඛය විපරිණාම දුක්ඛය නෙමෙයි. සංඛාර දුක්ඛය. සංඛාර කියන්නේ මොනවද? මොනවද ඒ වචනේනේ සංඛාර? සකස් වෙන දේවල්. සංඛාර කියන්නේ සකස් වෙන දේවල්. මොනවින්ද සකස් වෙන්නේ? හේතු ප්‍රත්‍යයන්. හේතු ප්‍රත්‍යයන් සකස් වෙන එක කියන සංඛාර කියලා. එතකොට දැන් මේ ලෝකේ තියෙන සංඛාර සංකාර වලට අයිති නැති වෙන ඒවා මේ ලෝකේ තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන් කරෝ එකක්වත් නැහැ. ඉබේ පහළ වෙන ඒවා නැහැ. හේතු නිසාමයි හටගන්නේ කියලා ආදාතාවයක් වෙන්නේ. හේතු නිසා හේතුන්ගෙන් තොරව කණයක් කතා කරන්න බැහැ. එතකොට ඔය ධර්මතාවය මේ ලෝකෙටත් පොදි තුන් ලෝකෙටම පොදි. හැබැයි අපි ඒක තේරුම් ගන්නවා. එතකොට මේ ලෝකේ හැදිලා තියෙන්නේ මොනවයින්ද? පිටාන ලෝකේ මොනවද තියෙන්නේ? අහල තියෙන අහල තෙල්ලක් තමයි නැකත් තමයි නිකන් දාන්න. අපි ලෝකෙ කියන්නේ මොනවද? මේ අපිට පිටාරේ තියෙන දේවල්. ඈ? නෑ නෙමෙයි නේද? ලෝකෙ තියෙනවා නැහැ කියන්නේ. තියෙනවා තියෙනවා. තියෙන ලෝකෙ තමන් ජීවත් වෙන දේ තමයි. දැන් තමන්ගේ ලෝකෙ මොකද්ද? දේවල් දරවල තියෙනවා. මේ පාවු කට්ටිය ඉන්නවා. දේවල් නේද? සමහර විට වාහන ඇති. ඈ? මේක දැන් මෙතන මේ ශාලාවක් තියෙනවා. මේක ඇතුලේ මෙහෙම තියෙනවා. මේක ෆෑන් එකක් තියෙනවා. ලයිට් තියෙනවා. ඒක අපේ කියනකට පුළුවන්. හැබැයි මේක ඕගොල්ලෝ කියන අපේ පාසල. මට නම් අපේ පාසල නෙමෙයි. ඈ? ශරීර විතරද ලෝකේ? අනිත් ඒවා ලෝකේ නෙමෙයි. ආගත්ත හරි නැතුව හරි ගන්න හරි ලෝකේ කියන්නේ මොකද? මේ ජීවත් වෙන ලෝකේ නේද? හරි දැන් මේ වීදුරුව ගත්තත් අතන වීදුරුව ගත්තත් ලෝකෙට අයිති නේද? ඈ? ශරීරෙ විතරයි ලෝකේ කියන්නේ
නේද?
ඒ 10 කොළ තමයි. 10 කොළ. ඔව් කෑ ගහපු කුරුල්ල. පණ ඇති දේවලුත් තියෙනවා නැති දේවලුත් තියෙනවා නේද?
විශේෂයි.
නෝ විශ්වයේ කියලා ඉරහඳ තාරකා පවා ලෝකෙට අයිති. එතකොට ඒ ලෝකෙට කියනවා රූප ලෝකේ. රූප ජාති එකතු වෙලා හැදුණ ලෝකේ. නේද? එතකොට අපේ ලෝකේ තියෙනවා රූප. නේද? කාමනාද තියෙනවා. ශබ්ද තියෙනවා. ගාන ඒවටත් හැබැයි ඒවා සියුම් සත්‍ය රූප ගාන රූප විදිහට කියන ඒවා මේ මේ වාගේ අල්ලන්න බැරි වුණාට ඒවා ලෝකෙට ඇති රූප නේද? බාහිර තියෙන දේවල් නේද? බාහිර රූප කියලා කියනවා නේද? ඇහැට පේන කොම රූප නේද? අපි සාමාන්‍යයෙන් කියන්නේ රූප කියන්නේ ඇහැට පේන්නේ රූප. කනට ඇහෙන්නේ ශබ්ද. ඉතින් ඒ කනට අරමුණු වෙන ඒවත් ඒ රූප જાතිය. ශබ්ද රූප. ඒක සියුම් රූප. හරි. ගන්ධ සුවඳක් මේ ලෝකෙටයි තියෙන්නේ. ගාන රූප. ඒ ගන්ධ සුවඳ රූප. දැන් දිවට දැනෙනවා රස. කයට දැනෙනවා ස්පර්ශ. ඔක්කොම ලෝකෙටයි තියෙන්නේ
නේද?
ඒකට වෙනම කියනවා බාහිර වහිද්ද කියලා. අජ්‍යත්ත කියනවා මේ ඇහැකනාසයේ දිග ශරීරය. නේද? අජ්‍යත්ත. වහිද්ද කියනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටක්. ඔව් ඔක්කොම වැටෙන්නේ රූපස්කන්ධයට නේද? රූපස්කන්ධය කිව්වොත් දැන් මේ වීදුරුව ගත්තොත් රූපස්කන්ධයක්ද නැද්ද? අපේ ඇහැ ගත්තොත් රූපයක්ද නැද්ද?
රූපය.
ශරීරය ගත්තොත් ඒක රූපය. ඥානංගේ ශරීරය ඒක රූපය. නේද? අපේ නා රූපය. හරි. රූප දෙයෙන් තව තව විදිහකට විස්තර කරන්න පුළුවන්. රූප කියන්නේ මොනවද? ඉගෙනගෙන තියෙන ධර්මයේ සෙල්ල කිව්වා. සතර මහා ධාතු සතර මහා ධාතුයි උපාදාය. මොනවද උපාදාය කියන්නේ? වර්ණ ගන්ධ රස ඕ. සතර මහා ධාතු කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු. එතකොට ඒවා අපි කියපු රූප ටික හැදිලා තියෙන්නේ ඕමයි. ඒ වගේ තුන හැදිලා තියෙන්නේ කියලා අපි හිතනවා නේද? පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕ. නේද? දැන් ඒ වයින් නේද ওই බාහිර ලෝකේ හැදිලා තියෙන්නේ? වර්ණ ගන්ධ රස රූප. පඨවි ආපෝ තේජෝ වායු. නේද? දැන් අපි මේ බිත්තිය දිහා බැලුවොත් මොන පාටටද තේරෙන්නේ? සුදු පාට. නේද? ඒ සුදු පාට තියෙන්නේ කොහෙද? බිත්තිය නෙමෙයි. මේක මොන පාටද? කොළ පාටයි. කොළ පාට තියෙන්නේ කොහෙද? ඒ දොරේ නේද? දකින්නකොට හිතෙත් නෑ නමට අපි විශ්වාස කරන්නේ මේ කොළ පාට දොර. පාට කියන බැරි නම් මේ මේකේ තද ගතියක් තියනවාද? පටවි. ඔව්. පටවිය තියෙන්නේ කොහෙද? දොරේ නේද? හරිද? දැන් බිත්තියේ පටවිය තියනා නේද? බිත්තියට අයිති පටවිය තියෙන්නේ කොහෙද? බිත්තිය. ඒවා එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ නේද? අතගෙන ගඩොල් වැඩි සිමෙන් තියනවා හැදුවා බිත්තිය. හදාගෙන තියෙන්නේ කොහොමද? කියන්නේ කවරි එක කියනවා. ඇයි හදාගෙන තියෙන්නේ? අමාරුවෙන් ගියක් හදාගත්තා නේ? හිතින් හදාගත්තද? මහන්නේ දැන් බිත්ති වලින් හරි කුෂා. දැන් හිතින් හදාගත්තු බිත්තියට හේතු වෙලා ඉන්නා නේ. නෑ නෑ ඒක තමයි මම මේ කතා කරන්නේ. අපි ඉන්න ලෝකෙන් කතා කරනවා. මේ බුදුහාමුදුරුව වෙන ලෝකයක් නෙමෙයි කතා කරන්නේ. අපි ඉන්න ලෝකෙ ජීවත් වෙන ලෝකෙ. දැන් ඔය වාහින අවස්ස ලෝකෙට අයිතිද නැද්ද? අයිති. නේද? මේ ගෙවල් දරවල් ලෝකෙට අයිති. ශරීර ලෝකෙට අයිති. මේස පුතු ලෝකෙට අයිතිද නැද්ද? අයිති. අපි ලෝකෙ කියන්නේ ඕකට. නේද? එතකොට ලෝකෙ හැදිලා තියෙන්නේ දැන් අපිට ඇහැට පේන දේවල් වලට හැදිලා තියෙනවා. කනට එහෙම නෙමෙයි. ලෝකෙ හැදිලා. එතකොට අපිට මේ රූප ගොඩක් එකතු වුණ ලෝකයක් තියනා නේද? ඒවා අජ්ජත් රූප කියලා කියන්නත් පුළුවන්, බහිද්ද රූප කියන්නත් පුළුවන්. අජ්ජත් රූප කියන්නේ මොකද? ශරීරයට නේද? ශරීරයෙන් පිට ඒවා ටික බහිද්ද රූප. ඒක ඇහැ කන නාසය දිව ශරීරය, මේ ශරීරය අජ්ජත්. ඒවට අරමුණු වෙනවා එළියේ තියෙන. ඒවා බහිද්ද. ඒවා නේද අජ්ජත් රූප බහිද්ද රූප කියන්නේ? චතුරූප බහිද්ද රූප කියන්නේ අජ්ජත්තා බහිද්ද. අජ්ජත්ත කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය. බහිද්ද කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොත්තර නේද? එතකොට අජ්ජ අත්‍යත්ත හරි බාහිත හරි රූපයක් තිබුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක ඇත්ත දකින්න විදිහක්. මොකක්ද ඇත්ත දකින්න විදිහ? ඉති අත්‍යත්තං වා කායේ කානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කානුපස්සී විහෙරති. මෙන්න කියනවා නේද? මොකක්ද ඒකට කියන්නේ? කායානුපස්සන. නේද? එහෙමද කියන්නේ? මොනේ මාර හරි ලස්සන සතෙක් නේද? පිල්ලි හිතන ලොකු සතෙක්. නැන් ඒ මොනරල ඔකට අයිතිද නැද්ද?
අයිති.
ඒ මොනර අත්‍යත්ත රූපයක්ද බහිද්ද රූපයක්ද? බහිද්ද රූපය. නේද? නේද? දැන් බහිද්ද රූපයක් තියනවා නම් අපි රූපේ ඇත්ත දකින්න, රූපේ පිරිසිඳ දකින්න බුදුරජාණන් වහන්සේ වැඩ පිළිවෙලක් දෙන්නේ. මොකද්ද වැඩ පිළිවෙල? ඉති බහිද්දාවා කායේ කානුපස්සී විහෙරති. බහිද්ද රූපේ කායානුපස්සනාව වඩන්න කියනවා. මේ දැන් කොහොමද මහරහණි කායානුපස්සනාව වඩන්නේ? මොනවාද බහිද්ද රූපය? තමගේ ශරීරය හැරි අනුගේ ශරීරයට හැරි කවද වඩන්න තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ කොටස් කෙස් ලොම් නියදත් සම්මස්නා රත්ති මස්මින් දාවේ තේ තේසාරෝම අකරණකත් වචු මේ ශරීරය කෙස් ලොම් නියදත් සම්මස්නා රත් කොටස් 22ක් එකතු වෙලා හැදිලා බලනවාද ඒවා ඊළඟට පිළිකුලයි ඉඳගාය සුභය අසාරයි නේද එතකොට අපි කායානුපස්සනාව වඩනවාද මේ ශරීරය කෙස් ලොම් නියද සම්මස්නාර මේවා 32ක් එකතු වෙලා හැදිලා තියෙන්නේ නේද ඊළඟට තව ටිකක් පොත වඩනවා මේ කෙස් ලොම් නියද හැදිලා තියෙන්නේ මොනවයින්ද කෙස්ලොම් නියද තේතන්නේ කෙස්ලොම් නියද සම්මස්නහර හැදිලා තියෙන්නේ මොනවායින්ද පඨවිය පොතේ සතර මහා ධාතු එහෙම මෙනෙහි කරලා නේද එතකොට අපිට දැන් අර මොනරව හැදුනේ මේ දෙතිස් කුණුකයක් බෙදන්න පුළුවන් ඔබේ පිහාට තියෙනවා ඈ සාක් තියෙනවා මාස් තියෙනවා ඇට තියෙනවා නහර තියෙනවා නේද මේ මස්නා ඔයන් හැදලා තියෙන්නේ කියලා කොටස් ටික වෙන් කරලා බලන්න පුළුවන් නේද? එහෙම බැලුවට අවබෝධ වෙන්නේ නැත්නම් තව ටිකක් බලනවා ඒ. හා ඉහාට සම්මස්නහර ඇට ඇටලේ කිව්වට උතන තියෙන්නේ මොනවා? සතර මහා ධාතු, පඨවිය ආපෝ තේජෝ වායු. එහෙමත් නැත්නම් මේ රූප කලාප අභිධර්ම එහෙම ඉගෙන ගන්න තියෙනවා මොනවද ඒ කියන්නේ රූප කලාපයක් කොච්චර වෙලා තියෙනවද ක්ෂණයක් පාසා වෙනස් වෙනවා චිත්තක්ෂණ 17ක් තියෙනවා රූප කලාපය ඉගෙන ගත්තොත් වැඩි නෑ නේද ඉගෙන ගන්න නැත්නම් ඒක අමතක කරලා කොහරි යති වෙන නැති වෙන පටවිය අවුත්ේ ජීවවාදෙට හැදිලා නේද වෙනස් නේද දැන් ඔක දැන් ඔය මං කායන පස්සනා වඩන විදි දෙකක් කිව්වා එකක් තමයි මේක හැදිලා තියෙන කොටස් ගොඩකින් දෙතිස් තුනක් ඊළඟට කිව්වා ඒවා හැදිලා තින්නේ මේ ධාතු කලාප ඒකට කියනවා ධාතු මනසිකාරය කියලා කියනවා නේද? ධාතු විදිහට බලන පටගිය ආකෘතිය කියනවා.
හරි.
ඒක මේ වැඩිපුර කියපු කතාව. අහන්නක ප්‍රශ්නේ වුණා.
ඒක
ඔව් ඒ උදාහරණය ඒකට තුනකට බෙදන්න පුළුවන්. ඒකට 17 තුනෙන් වැඩි කරාම
50
50 කුඩා චිත්තක්ෂණ වලින් බැලුවොත් 50යි. එහෙමත් තවන්නම් ගණන් හදන්න පුළුවන්. හැබැයි මම මේ ඕක මෙතෙන්ට අදාළ නැහැ කියන්නයි ගණන් හදන්නේ. අපිට වැඩක් නැහැ. ඈ? ඇති වෙනවා, නැති වෙනවා, නැති වෙනවා. නැත්තම් ඇති වුණා නැති වුණා විතර එකක්වත් නැහැ. ඔතෙන්ට නේ ඉන්නේ. හටගත්තා නැති අනිත්‍ය ක්ෂණය ක්ෂණයක් පාසා ඇති වෙනා නැති වෙනා. දැන් අපි බලන්න ඕන දැන් ඔය වැඩුවේ කායනුපස්සනාව. කායනුපස්සනාව වඩන්නේ මොකටද? රූපය පිරිසිඳ දකින්න. රූපයේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න. යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න. මේ පවතින ඇයි පවතින ඇත්ත අවබෝධ කරන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ? අපි ඇත්ත දන්න හින්දාද නොදන්න හින්දාද? නොදන්න හින්දා නෝක පිළිගන්නවා. අපි දන්නවා රූපයක් ගැන. හැබැයි ඒකේ පවතින ඇත්ත
දන්නේ
නැහැ. ඒ රූපේ පිළිසිඳ දකින්න දීපු වැඩ පිළිවෙල තමයි කාණපස්සනාව. ඒක දැන් අපි බලන්න ඕන බුද්ධ උපදේශය අනුව අපිට අවබෝධ වෙන්න දේවල් ටිකකුත් විතරජාණන් හස් කියලා. කායපස්සනාව වඩන කෙනාට අවබෝධ වෙන්න ටිකකුත් කියන්නේ. නේද? සතර සතිපට්ඨානෙ වැඩුවොත් ඒක තමයි ඒකාන මාර්ගය කියන්නේ. නේද? ඒකාන මාර්ගික වෙනවා සත්‍තානං ඉසි. දෙවොලක යමෙක් සතර සතිපට්ඨානෙ වැඩුවොත් ඒක කායිකුත් කියන අවුරුදු 7ක් වැඩුවොත් අනාගාමී හෝ රහත්ව බලාපොරොත්තු විය යුතුයි. අය අපි කරගෙන යන දවස් 7කටත් එනවා නේද? ඒකට එහෙම සහතිකයකුත් දෙනවා. ඒත් හරියට සතිපට්ඨානෙ වැඩුවොත් එහෙම ප්‍රතිඵල ලැබෙන්න ඕන. ඉඳ තියනා නෙමෙයි. ලැබෙන්න ඕන. හරියට. ලැබෙන්නේ නැත්තම් දහමේ වරද්දක්ද වැඩනගෙන කියලා තමයි. වැඩන කරන්නේ. දහමේ වරද්දක් වෙන්න බැහැ. හරි. නේද? බුරුක් තියෙන කොතන? ඒක තමයි දැන් අපි හොයන්නේ. නිදහමට අනුව මොකද්ද මේ කියලා මම හොයන්නේ. මේක තමයි සත්‍ය. අපි අපිට වැරදිලා තියෙන්නේ කොහෙද? වැරදිලා නම් වැරදිලා තියෙන්නේ. එතකොට දැන් පිළිගන්නවද දැන් අපේ මට්ටමට අපි රූපේ ඇත්ත දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන මට්ටමට. රූපේ පිළිසිඳ දැකලා නැහැ. එතකොට රූපේ පිළිසිඳ දැකලා නැති අයට රූපේ අවබෝධ කරගන්න දීපු වැඩ පිළිවෙල තමයි කායනුපස්සනාව. නේද? එතකොට කායනුපස්සනාව වඩන්න කියනවා අජ්ජත්ත්ව රූපෙටත් කායනුපස්සනාව වඩන්න, බාහ්‍ය රූපෙටත් කායනුපස්සනාව වඩන්න. නේද? දැන් අපි මොනරෙක් ගැන දැනගත්තනි. දැන් මොනරගේ කායනුපස්සනාව අපි වඩනවා. අනුව හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම කොටස් ටිකක් එකතු වෙලා. අද රිස්කු. හරි. එහෙම නැත්නම් ඒ කොටස් ටිකක් හැදිලා තියෙන්නේ සතර මහා ධාතුයි. ඒවත් ඇති වෙනවා නැති වෙනවා කියලා අර දැන් මම ඊළඟට බලන්න ඕන ජීවිතික විතරද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නැත්නම් ওই ටික බැලුවහම අපිට ඇත්ත අවබෝධ වෙයිද? රූපය තිරසෙන්ද දකි කියන එක හොයනවා නේද? දැන් මම ඔක බලන්න අපිට උපමාරම් බලන්න වෙනවා. මම දැන් ඉස්සෙල්ලා ගත්තානේ අර වතුරට එදින බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා නේද? එතකොට උන්ට බහිද්ද රූපේ මොකද්ද? වතුරේ ඉන්න බල්ලා. එතකොට ඌ රූපේ පිරිසිඳ දකින්න දැන් ওই විදිහට බලනවා. ඒ බලලා හැදිලා තියෙන කෙස්ලෝනියදත් මේ කොටස් 32ක් එකතු වෙනවා. 32 හරි ඌට කඩා ගන්න පුළුවන් ගන්න කැඩුවා කියන්නේ. ඈ ඊළඟට බලනවා තව ටිකක් ඕක බලලාමයි. ඈ ඊට වඩා බලනවා සතර මහා ධාතු කියන්නේ. මූ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු. ඒකත් නදීනම් බලනවා ওই තියෙන රූප කලාප මේවයි අර ගණන් හදලත් බලන්න පුළුවන් චිත්තක්ෂණ 17යි මේක ඇති වෙනව නැති වෙනව නැත්නම් උත්පාද ප්‍රතිගංග කියලා හරි ඇති වෙනව පවතිනව නැති වෙනව නැත්නම් තීති කියන එකක් නෑ ඇති වෙනව නැති වෙනව විතරයි ක්ෂණිකව වෙනස් වෙනවා කියලා බලන්න හරි අපි කරන භාවනා ටික ඔක්කොම උට කරන්න කියවලින් දැන් උරු කරන්නේ බහිද්ද රූපෙට නේද වතුරේ ඉන්න බලන්නේ. උගනානසකත් එක ඉන්නවනි බලන්නේ. දැන් ඇත්ත අවබෝධ වෙයිද? නැහැ. ඇයි? නැහැ. හා? අනිත් කාරණා ඇටි අවබෝධ කරගන්න නැහැ. ඌට අවබෝධ වෙන්නේ නැත්තේ බලන්න. ඔය ටික කළාට මේ මෝඩකමට පනවගත්තු බල්ලෙක් කියන එක අවබෝධ වෙයිද? අවබෝධ වෙන්න බෑ. ඇයි? ඌ බල්ලෙක් පනවලා ඌව කඩලා බිඳලා මේ බලන්නේ. ඉතින් හදාගෙන බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරලා ඌව කඩලා බිඳලා බලනවා. ඌ හැදෙන හැටි කරා. නේද? දැන් මේ රැවටිලා හදාගත්තු එකක් කියන එක ඌට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ විදියක් නැහැ. ඒක කොහොමදී අපිට පැහැදිලි? කවදාවත් මේ මගේ මුලාවෙන් හදාගත්තු බල්ලෙක් කියන එක අවබෝධ වෙන්නේ නැනේ ඉන්න බල්ලව කඩලා බැලුවොත් නේද අද අපි හිතනවා දැන් ශරීරය ওই විදිහට කඩලා බින්දලා බැලුවම අපිට ඇත්ත අවබෝධ වෙන්නේ කියලා නේද එහෙනම් ධානයනේ භාවනානික කර බලාපොරොත්තු කර හරි දැන් ඔන්න ඔතන දැන් මොකද්ද මෙතන වැරදිලා තියෙන්නේ දැන් බල්ලට නම් වැරදිලාමනේ දැන් දහමෙත් කියනවනේ මේක බලන්න කියලා කොහෙද මෙතන වැරදිලා තියෙන්නේ මෙහෙම දැන් ඒ බලන ටිකෙන් යටපත් වෙන කෙලස් ටිකකුත් තියනවා නැතුව නෙමෙයි දැන් ලොකු ඇලීමක් හරි ගැටීමක් හරි තිබුණා නම් මොකද සාතකයට බලන්නේ නේද දැන් බල්ලා මුලින් පුරා හිටියම මේක එස්ලෝනිය දත් ගොඩකට මොකටද පුරා නැත්තම් මේ වෙනස් වෙලා යන ධාතු ගොඩකට මොකටද මම තරහ ගන්නේ එතකොට ඇලීම් ගැටීම් අඩු වෙනවා ඔකට ඇලෙන්නේ මොකද ගැටෙන්නේ මොකද නේද ඇලීම් ගැටීම් අඩු හැබැයි උගේ මුලාව දුරු නැහැ නැහැ මොකද තේරෙන්නේ එන ලෝභ දේශ යටපත් කරන්න පුළුවන් මෝහය එහෙමම තියෙනවා මේ ඔක තව පැත්තකින් කිව්වොත් කොටස් වලින් හැදෙන බල්ලෙක් ඉන්නේ මේ කොටස් තියෙන තැනක බල්ලෙක් පැනෙන්නේ කියලා දැනගන්න. එහෙම නැත්නම් සතර මහා ධාතුව ඇති තැනක මේ කෙස්ලෝනියදත් පනවලා බල්ලෙක් හැදුවේ කියලා දැනගන්න. එහෙම නැත්නම් ඇති වෙලා නැති වෙන කොටස් ගොඩක් කියලා දැනගන්න. කවුද දැනගත්තේ? ගොඩ ඉන්න බල්ලා නේද? දාන කරපු කෙනා දැනගන්නවා. අද දැනගත්තු කෙනා ඉන්නවද නැද්ද? මම ඉන්නවද නැද්ද? සක්කාය දිට්ඨිය තියනවද නැද්ද? කියනනේ ඔයගොල්ලෝ කියන්නේ මම භාවනා කරලා ඉන්නේ කියලා මම දැන් කියනවා මම නේ කරන්නේ ඈ ඒකත් අවිද්‍යාවෙන් බලපු හින්දා තාම ඇත්ත ලෝකෙ වෙලා නැහැ නේද මේකත් මේ මෝහය හැමම තියෙන හැබැයි යම් කිසි දියුණුවකුත් තියෙන ඇලීම් ගැටීම් තුනී වීමක් තියෙන වෙනද බිරුවට දැන් බලලට බුරන්නේ නැහැ ඒක වෙනස් වෙලා නැහැ කියන හැම සංයමයක් එන. හරි? ତର මතක තියාගන්න ඔය විදිහට භාවනා කරනකොට ඒ කෙලෙස් යටපත් වීමක් තියෙනවා නැතුනේ. විශේෂයෙන් අපේ තියෙන ওই නීවරණ ධර්ම කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද එළින් ගැටීම් යටපත් වෙනවා. ඩොක්ටර් දහමනා කරද්දී හොඳ සමාධියකට යන්න ඕනේ. සමාධිය කියන්නේ මොකද්ද? නීවරණ යටපත් වුණ මනස. පංච නීවරණය. ඒකෙන් ඕන නම් ධ්‍යාන වඩා ගන්න පුළුවන්. ඒකෙන් ඕන නම් ධ්‍යාන මට්ටමට ඒක තව දියුණු කර ගන්න පුළුවන්. හැබැයි සක්කාය දිට්ඨිය කැඩෙනවා. නෑ නේද? මම නේව කරන්නේ මම කරන්නේ. තාම ඕක කරන මම ඉන්නවා. නේද? ධානයේ කඩාවත් මම ඉන්නවා. අනිත්‍ය බව දැකපු මම ඉන්නවා. නේද? තාම ගාන යහලෙ ඉන්නා යකට දෙන්නකො. එතකොට මම හදවත මොනින් බලන්නවා. දැන් එහෙනම් කොතනද මේ බුද්ධ උපදේශයට වෙනස් වෙලා තියෙන්නේ මෙතන කියන එක අපිට බලන්න. හරි. බුදුරජාණන් වහන්සේ මේ ලෝකය ගැන හොයන්න කිව්වේ. ලෝකයයි සංගය නිරෝධය මාර්ගය හොයන්න කිව්වේ බාහිරෙන්ද තාන්තුලින්ද? මෙතන කියලා තියෙන්නේ මොකද? කියවන්න බලන්න. මම මෙතන දීලා තියෙනක කියවන්න බලන්න. ඔයගොල්ලෝ ආවට කියෙව්වත් දන්නේ
නැහැ.
හාමුදුරුවෝ හාමුදුරුවෝ දීලා තියෙන අපිට වැඩක් නැහැ නේ. දැන්වත් කියනවා. බුදුනිමි. මංගත් කියනවා. බුදුනිමි දේශනා කර ඇත්තේ සියලුම සිදුවීම් ඇත්තේ මේ බබයක් පමණ දිග ශරීරය නැමැති ලෝකයේ තුල. මම දේශනා කරලා තියෙනවා නේද? මම කියනවා. මට තියෙනවා මේ රෝහිතස්ස සූත්‍රය කියලා. ආ, බාහිර ලෝකයේ හැමෝටම ඔකම නෑ. මේ බබයක් පමණ ශරීරය තුල. දැන් අපි ලෝකයයි සමුදයයි හෙළුවේ ආය පස්සනා වඩදි දැන් බහිද්ද රෝහි. ඈ? ශරීරය තුලින්ද බාහිරේ? නෑ, ශරීරේ තිබුණෙත් බාහිර. ඒක හැදිච්ච කොටස් ටික තිබුණෙත් බාහිර. ඒ කියන්නේ ලෝකයේ සම්බේ දෙකම එළියෙ. නේද? ආ, බාහිරින් බැලුවේ. ඇත්ත අවබෝධ වුණාද පුදුම වෙන්න ඕන අවබෝධ නැවුනා. අවබෝධ වුණා. සෝවාන් වුණොත් තමයි පුදුම වෙන්නේ. ඒක තව ටිකක් එහාට ගියොත් ඒ කෙස්ලම් නියදත් තියෙන්නේ බාහිරේ නේද? ඒව හැදිච්ච සතර මහා ධාතු අපිට හම්බුනේ තමන් තුලින්ද බාහිරෙන්? බාහිරෙන්. නේද? තමන් ගැන හිතන්න බෑ නේද? අර බල්ලා ගැන හිතන්නකො. වතුරේ ඉන්න බල්ලා උට හම්බුනේ බාහිරේ. ඌ හැදිච්ච කෙස්ලම් නියදත් ටිකක් බාහිරේ. ඒව හැදිච්ච සතර මහා ධාතු ඒකත් බාහිරේ. ඇති වෙලා නැති වෙන වෙනස් වෙන දේ හම්බුනේ බාහිර නේ. ඕකම තමයි විද්‍යාඥයෝ කරන්නේ. මේව හැදිලා තියෙන්නේ මේ සල්ල වලින් කියන, පරමාණු වලින් කියන. මේව ඇති වෙනව නැති වෙනව මේක ලෝක හොඳට දැකලා තියෙනවා. මේ නැත්තම් ශක්තියක් කියනවා. ඈ දෙපාරක් දකින්න බෑ. මේක ඇති වෙනව නැති වෙනව ගලන කතාවක් වගේ කතාවක් ඔක්කොම කියනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ හෙව්වේ බාහිරෙන්. බාහිර ලෝකයට හේතු ටිකක් බාහිරෙන්ම හැදුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ලෝකයයි ලෝක සමුදයයි නිරෝධේ මාර්ගය දකින්න ඕනේ. හැබැයි බාහිරින් වල කවදාවත් ඇත්ත දකින්න බෑ. බාහිර පමණ ශරීරය තුල. අපි තාම එතෙන්ට ආවේ නැහැ. හැබැයි ওই ටික කරන්න එපා කියන නෙමෙයි. ඒ ටිකක් කරන්න ඕන. ඒකට කියනවා අපි පූර්ව ප්‍රතිපදාව කියලා. එහෙනම් නැත්නම් ආදි බ්‍රහ්මචර්යා. බාහිරින් මේවා හොයන තාක්කල් ඒකේ කෙලෙස් යටපත් වීමක් තියෙනවා. නීවරණයටපත් කරනවා. ඒක එතකොට තාම ආර්ය ප්‍රතිපදාව නිවි. සෝවාන් මාර්ගය නිවි. තව දෙයක් නිවි. මේක පූර්ව ප්‍රතිපදාව. ආර්ය ප්‍රතිපදාවට එන්නේ එක අවශ්‍යයි. ඒ හින්දා ඒ භාවනා කරන්න එපා කියලා නිවි. කළා කියලා බය වෙන්නත් එපා කර කරන්න කළ යුත්තක් ඒක. හැබැයි මොන තියාගන්න ඕන ඕකෙන් විතරක් සෝවන් වෙන්න නම් බැහැ. මොකද තාම ආරයට කතාවක් ආන්නේ නැහැ. ඇයි? තාම බාහිරින් හේනවා. ලෝකේ හැබැයි ඒකේ අපේ යම් කිසි මට්ටමකට කෙලස් කැඩීමක් තියෙනවා, තුරු වීමක් තියෙනවා. ඒක උදව් වෙනවා මේ ආර්ය දර්ශනයේ තේරුම. දැන් අපි බලමු. දැන් ওই ටික ඔයගොල්ලෝ කරලා තියෙන හින්දා මම ඒක කරන්න හැටි විස්තර කරන්න මම හොඳට දන්නවා. ප්‍රධානම කරලා තියෙනවා නේද? දැන් අපි බලන්න කොහොමද දැන් ආර්ය ප්‍රතිපදාවට හරවන්නේ කියලා. අපි මොනරෙක් ඉන්නවා කියලා ඌ හැදලා තියෙන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා මොනරක් නේද? සමුදේ හෙවු. දැන් ඉති අජත්තං ආකාරය කාණ්ඩස්ස විරති බහිද්දවා කාය කාණ්ඩස්ස විරති වහම කියලා අජත්ත රූපේ කාණ්ඩස්සන වඩන්නා බහිද්ද රූපේ කාණ්ඩස්සන වඩන්නා ඊළඟට කියනවා කොහොමද ඔක වඩන්නේ? සතිපට්ඨානෙ කොහොමද කියන්නේ? සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හබැයිනේ තියෙනවානේ සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. එතකොට ඔය තියෙන අජත්ත හරි ගහිත කයෙහි හරි සමුදය හොයන්නේ නේද? ඔව් සමුදය හොයන්නේ කියන්නේ මොකද්ද? සමුදය කියන්නේ මොකද්ද? සමුදය කියන්නේ මොකද්ද? කලිනුත් කතා කරා සමුදය ධර්මය කියන්නේ මොකද්ද? දුකයි දුක සමුදය කියලා කතා කරන්නේ හේතුව හටගත්තේ කොහොමද නේද? ତର දැන් මේ කියන්නේ රූපයක් තියනවා නම් ඔක හටගත්තේ කොහොමද කියලා අහන්න. අපි හෙව්වා එක විදිහකට. හැබැයි ඒ හෙව්වේ ලෝකෙට අහිති විදිහට. ලෝකෙන් ඈත වෙන විදිහට නෙමෙයි. ඔය රූපේ හටගත්තේ මෙන්න මේ කැලී ටික එකතු වෙලා තියෙනවා. මෙච්චර වෙලා හෙව්වේ එහෙම. දැන් සමුදය හොයන්න ඕන Taman තුලින්. නේද? තමන් තුලින් හොයන හැටි බුදුරජාණන් වහන්සේ කියා දීලා තියෙනවා. ඕක දැනගත්තේ මොන ආයතන වලින්ද කියලා බලන්න. දැන් එහෙම බැලුවොත් අපි ඉස්සර බල්ලට දාලා බලමු කොහොමද වතුරේ ඉන්න බල්ලා. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? ඇහෙන් දැක්කා, හිතෙන් හිතුවා. එතකොට මොන ආයතනද? චක්කායතනයයි මන ආයතනයයි. පාදිය තෙන් තේරෙත ඇහි හිත. ඇහෙන් දැක්කා, හිතෙන් හිතුවා නේද? ඔය ආයතන දෙකනේ. අනිත් ආයතන උතෙන් කාමිනේ නෑනේ, කණින් ඇහෙත් නෑ, නාසයට දැනෙන්නේ නෑ, දිවට දැනෙන්නේ නෑ. ඇහි මනස. නේද? දැන් බල්ලගේ ඇහෙන් කලේ මොකද්ද? අර ෆොටෝ එකක් අරන් දුන්නා. මේ චිත්‍රයක් හදලා දුන්නා. මේ චිත්‍රේ නිකන් බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා. කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තා වගේ. ඇහෙන් ඇහි කෘතිය ඔච්චර. නේද? ඇහැට කරන්න පුළුවන් ඔච්චර. ඊළඟට හිතෙන් මේ චිත්‍රය දිහා බලගෙන දැන් කල්පනා කරනවා. මේ මොකද්ද දන්නේ? එතකොට අර ගන්න පරණ දෙකෙන් ටිකක් අරගෙන ආවකම තේමෙන බල්ලි කියලා කියනවා නේද? සමුද කියන්නේ හිත නේද? ඒක ඇහෙන් දැක්ක හිතෙන් හිතුව. දැන් මෙයාට ඔතන සිහිය නුවණ නැහැනේ. එයා විශ්වාස කළේ ওই දැනගත්ත බල්ලා ඉන්නේ එළියේ බාහිර. දැන් බාහිරෙන් තිබ්බේ ආයතන මුලාව නිසා නේද? මේ හිතෙන් හිතපු එක එළියෙන් තිබ්බේ ආයතන මුලා, ආයතන වලින් කරන වැඩ ටික දන්නේ නැහැ. ආයතන වල රැවටි. හිතෙන් සිහියම නේද? දැන් එතකොට වතුරේ දල්ලයි වතුරේ දල්ල හැදෙන්න සමුදය. දැන් වතුරේ දල්ලනේ බහිද්ද රූපි. ඒකට සමුදය මොකද්ද? ආයතන මුලාව නේද? මෝඩක. නොදන්නක. නේද? මෙහෙම ආයතන දෙකක් වැඩ කළා ඒවට කරන්න පුළුවන් මෙච්චරයි කියලා නොදන්න කමට නේද එළිය බලලෙක් ඉන්නවා කියලා පිළිගන්න. වැදගත් නේද? ඒකට පේනවාද රූපයයි සමුදය. දැන් සමුදය දැක්කේ බාහිරෙන්ද තමන් තුළින්ද? මෝඩකම කියන්නේ මුලාව කියන්නේ තමන් තුළ නේද? ඉතින් මෝඩකම තමන් තුළ නම් මෝඩකමෙන් හදපු බලය තමන් තුළම නිර්මාණයක් නේද? දැන් ලෝකයේ ලෝක සමුදේ තමන්තු මේ මෝඩකම යෙදුනේ නැත්තම් අර එළිය රූපේ උපද්දයි නැහැ වතුරේ බල්ලේ හැදෙන්නේ නැහැ නේද හැදෙන්නේ නැති එක උපදින්නේ නැති එකට කියනවා නිරෝධය කියලා හරි මතක තියාගන්න නිරෝධය කියන්නේ ඇති වෙලා නැති වුණ එක නෙවෙයි ඇති වෙලා නැති වෙන එක නෙමෙයි ඒවා රූපිත ඇති නූපදීන ගතියට කියනවා නිරෝධය කියලා හරි අපටත් සංවාදයේදී විස්තර කරනවා මෙය ඇති කල්හි මෙය වේ දැන් සමුදේ තියෙනකම් ඵලය තියෙනවා සමුදේ යෙදුම් නැත්තම් ඵලය උපදින්නේ නැහැ හටගන්නේ නැහැ හේතුව නැතුව ඵලය නැහැ උපදින්නේ උපදින්නේ නැහැ කියන එකයි නැති වෙනවා කියන එකයි දෙක. උපදිච්ච එකක් එපා නැති වෙන. උපදින්නේ නැත්නම් නැතිවීමක් ගැන කතා කරන්නත් බෑ. හටගෙන. හරි. හටගෙන නැති. නූපදින ස්වභාවයට කියනවා නිරෝධය කියලා. ඒතර පාලියෙන් කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති. මේ නැත්තම් කියන සමුදේ යෙදුම් නැත්තා. ඉදන් නහෝති. නහෝති. ඒ කතා කරන්න බෑ. ඒක හටගෙන නහෝති. ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්මින් අසති ඉදන් නහෝති. නහෝති කියන්නේ ඉපදිලා නැහැ. ඇයි ඉපදුනේ නැත්තේ? උපදින්න හේතු ඉදිලා නැහැ. එතකොට දැන් වතුරේ බල්ල ඇති වෙලා නැති වුණා කිව්වොත් ඕක ඉන්නේ නැහැ. අපිට කියන්න වෙන්නේ මෝඩකම තියෙනකම් බල්ල ඉන්නවා. මෝඩකම නැත්තම් බල්ලෙක් කතාවක් නැහැ. ඉපදෙන්නේ හටගන්න හේතුව. ඒ බල්ලෙක් ගැන කතා කරනවා නම් වතුරේ බල්ලෙක් ගැන කතා කරනවා නම් මෝඩකම එක්කමයි කතා කරනවා. හේතුවෙන් ඵලය වෙන් කරන්න පුළුවන්ද? බැහැ. එතකොට මෙච්චර කල් කරලා තියෙන්නේ තියෙන දේ නැති වෙන එක. ඒක ලෝකේ නැති. ඒකයි ඒකට පූර්ව ප්‍රතිපදාව. ඒක වටිනවා. ඒක අවශ්‍ය. හැබැයි ඒකෙන් ආර්ය ප්‍රතිපදාවට යන්න දක්ෂ වෙන්න. හේතු
නැත්නම් ඵලයක්
නැහැ. හේතු නැත්නම් ඵලය උපදින්නේ. උපදින්නේ කියන්නේ නූපදින ගතිය තමයි නිරෝධය. තියෙන දේ නැති වුණා නේද? තියෙන දේ නැති වුණා කිව්වොත් වෙන අර්ථයක් යනවා. ඇති වුණ දේ නැති වුණා කිව්වොත් වෙන අර්ථයකට යනවා. ඒ ශබ්ද වහින ශබ්ද ඇති වෙනව නැති වෙනව නේද? කුරුල්ල කෑ ගහන ශබ්ද ඇති වෙනව නැති වෙනව. මේක ලෝකෙටයි තියෙන්නේ. මේක ලෝකේ ඕන මුස්ලිම් කෙනෙක් උනා තේරුම් ගන්න යනවා. ඒ ලෝකේ ආත් ගෝචරය. ප්‍රඥාට ගෝචරයක ඕක නෙවෙයි. පටිච්ච සමුප්පන්න බව කියන්නේ ඒක නෙවෙයි. පටිච්ච සමුප්පන්න බව කියන්නේ මේ ඇති කල්ලි නෙවෙයි. සමුදේ තියෙනකම් ඵලය තියෙනවා. සමුදේ හිතුම් නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බෑ. ඇයි? ඵලය හටගන්නේ නිරෝධ. හටගන්නේ කියන එක නිරෝධය. රහතන් වහන්සේ කියන්නේ ඉදීම නවත්තන. උපන්දනය කරනවා නේද? ජාතිය ෂේ කරන ඉපදීම රහතන්සේ ඉපදීම නැත්තේ කොයි වෙලාවද? රහත් වෙන මොහොතේද පිරිනිවන් ආකාර මොහොතේද? අදන වෙණින් හිතනවා. අවිද්‍යාව දුරු කරපු මොහොතේ තමයි අවිද්‍යාවෙන් උපන්දන ටික නැවැත්වි, ඉපදෙන්න නැවැත්වි. අපි හිතන්නේ මරුණාට පස්සේ උපදින්නේ නැහැ කියලා නෙමෙයි. දුක සම්පූර්ණයෙන් නැති කරන්නේ රහත් වෙන මොහොතේ. නේද? රහත් වීම කියන්නේ දුක ඉතුරු නැතුව නිරුද්ධ කරනවා. ඒ වෙලාවේ තමයි උදානාවක් දෙන්නේ කීනා ජාති, ජාතිය ශේකර. නැවත ඉපදීමක් නැහැ. ආයේ ඉපදීමක් නැහැ. නැවත ගිහම අපි දන්න ආර මරුණහම උපදින්නේ කියන්නේ එහෙම නෙමෙයි. ඒ මොහොතෙන් පස්සේ ඉපදීම දුරු කරනවා. මනස දුරු කරලා අවිද්‍යාවෙන් උපදින ටික දුරු කරනවා. අපි හොයා ගන්න ඕන අවිද්‍යාවෙන් උපදින්නේ මොනවද කියලා. ඒක වෙනම කතා කරමු. දැනට අපි යන දැන් අර රූපයේ සමුදය, රූපයෙන් රූප සමුදය දැන් බලන්නට පුළුවන් නේද? ආයතන පැත්තෙන් බැලුවොත් ආයතන මුලාව නිසයි බලලා ඉපැද්දුවේ, වතුරේ බලලා ඉපැද්දුවේ. එතකොට දැන් තමන් තුල ඉන්නේද දකින්නේ? ලෝකයේ සමුදය. එහෙනම් ලෝකයේ සමුදය දකින්න නම් ආයතන පැත්තෙන් බලන්න. දැන් අපි ගන්න රූපෙට දැම්මොත් මොනර කොහොමද දැනගත්තේ මොනරෙක් ඉන්න බව? මොන ආයතන? සබ්දේ යන හිතෙන් හිතුව මේ මොකද මොනර වෙනවා කිව්වේ? සබ්ද යන හිඳ සබ්ද යන අවදන්ති මොකක්ද කියලා හිතෙන්
හිතුවා.
ඒකම තමයි. ඒකයි මේ උපමාවෙන් අරන් මෙතෙන්ට එනකොට මේක තේරුම් ගන්න දෙයි. එතකොට අපිට දැන් මොනරගේ සමුදේ බලන්න වෙනවා තමන් තුලින්. කවද තමන් තුලින් බලන්නේ? ආයතන ටික වෙන් කරගන්න. සෝත ආයතනේ මන ආයතන. අනේ කාක්කා කෑ ගහන. හෑ. හෑ. තාම නැද්ද? දැන් කාක්කෙක් කරේ ඉන්නව නේද? කොහොමද දැනගත්තේ? කනයි මනසයි නේද? දැන් අපිට ආයතන වලට සීයන වල නෑ. අපි දන්නේ අරහි ඉන්නකම් කවු කෑ ගහන. අපි යෝග දැනගත්තේ කොහොමද කියලා හොයන්නේ. අපි දැනගත්තේ කොහොමද? කනෙන් ශබ්දයක් ඇහෙන රද්දට අනුව හිතුවා නේද? ඕක
නෙමෙයි.
ශබ්දය අනුව හිතුවා. එතකොට කාක්කා මේ මොහොතේ පෙනුනේ හිතටද ඇහැටද? හිතට. හිතට පෙනුන කාක්කා එළියේ ඉන්න පුළුවන්ද? ඒ වතුරේ බල්ලා හැදුවා වගේ නේද? ඒ මානසිකත්වයට අපි ගියා. මොකද තාම ඒක ගෙවිලා
නැහැ.
අර බල්ලාගේ පුරුද්ද ගෙවිලා නැහැ. තේරෙනවද දන්නේ? එතන එළිය කාක්කෙක් හැදුවේ මුලාව මත නේද? ආයතන මුලාව මත නේද? දැන් උනේ මොකද්ද? සද්දය නේද? සෝත ආයතනේ වැඩ කළා. සද්දයට අනුව කල්පනා කළා. මන ආයතනේ වැඩ කළා. නේද? සෝත ආයතනේ වැඩේ අහනේ.
අහනේ.
මන ආයතනේ වැඩේ මොකද්ද? එළිය කාක්ක හදන එකද හිතන එකද?
හිතන